මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්මක ශීලයේ සමාදන් වෙනු නමස්කාරයි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဣත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဣත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဣත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කානේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාරුෂා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණීන සද්ධිංවා ජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදී තම්මං. සමන්තා චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගන්තෝ. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගන්තෝ. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගන්තෝ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. සමාහිතෝ සම්පදානෝ සතෝ බුද්ධස්ස සාවකෝ ආසවේච පජානාති ආසවානං ච සම්භවං. යත්තේචේතා නිරුද්ධන්ති මග්ගංච ඛයගාමිනං. ආසවානං ඛයාභික්ඛු නිච්ඡාතෝ පරිනිබ්බති. සදහවත් පින්නතුනි, අරහත් ඵලයේ ඇති විශේෂම ලක්ෂණය තමයි ආශ්‍රවයන් ක්ෂය වීම. ඒ නිසාම තමයි රහතන් වහන්සේලා කීනාස නමින් හැඳින්වෙන්නේ, නිවන ආශ්‍රවක්ෂය නමින් හැඳින්වෙන්නේ. නිර්වාණගාමී ප්‍රතිපදාව තුළ ආසව කියන වචනයට ලැබෙන වැදගත්කම ඒ අනුව හිතා ගන්න පුළුවන්. අද අපි දේශනාවට මාතෘකාව හැටියට ඉති උත්තක පාළීන් උපුටාගත්තු ගාථා දෙක ඇත්ත වශයෙන්ම ආසව කියන පදය පිළිබඳ අර්ථ විවරණයකට ප්‍රස්තාවනාවක් වගේ. ඒ සූත්‍රය ආරම්භ කෙරෙන්නේ බුද්ධ වචනය උද්ධృత කරලා දක්වන ආකාරයෙන්. උත්තං හේතං භගවතා උත්තං අරහතාති මේ සුතං තයෝ මේ භික්කවේ ආසවා කාමාසවෝ භවාසවෝ අවිජ්ජාසවෝ ඉමේ කෝ භික්කවේ තයෝ ආසවා. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වදාරණ ලදැයි බුදුරජාණන් වහන්සේ විසින් මේ වදාරණ ලදැයි මා විසින් අසන ලද්දී මහණෙනි, මේ ආශ්‍රවයෝ තිදෙනකි. කවර තිදෙනෙක්ද? කාමාශ්‍රවය, භවාශ්‍රවය, අවිද්‍යාශ්‍රවය. මේ මහණෙනි ආශ්‍රවයෝ තිදෙන. ඉතින් මෙන්න මේ විදිහට ආරම්භ කරලා බුදුරජාන් වහන්සේ තෙන්දී ප්‍රකාශ කළ අර්ථය එම සූත්‍රයේ දක්වන්නේ ගාථා දෙකකින්. ඒක තමයි අපි මාතෘකා කළේ. සමාහිතෝ සම්පජානෝ සතෝ බුද්ධස්ස ශාවකෝ ආසවේච පජානාති ආසවානංච සම්භවං යත් චේතා නිරුද්ධಂತಿ මග්ගංච ඛයගාමිනං ආසවානං ඛයෝ භික්ඛූ නිච්ඡාතෝ පරිනිබ්බුතෝ. මේ අර්ථය සමාධිමත් වූ සමාහිතෝ සම්පජානෝ සති සම්පජාන්නේ කියන්නේ මනානුවණින් යුක්ත වූ සතිමත් බුද්ධ ශ්‍රාවකයා ආශ්‍රවයන් දැනගන්නවා. ඒ වගේම ආශ්‍රවයන්ගේ හටගැන්ම දැනගන්නවා. යම් කෙනක ආශ්‍රවයන් නිරුද්ධ වෙනවා නම් එයත් දැනගන්නවා. ඒ නිරුද්ධ වීම කරා යන මාර්ගයත් දැනගන්නවා. ආශ්‍රවයන්ගේ ක්ෂය වීමෙන් භික්ෂුව කෘෂ්ණා කුසගින්න නොමැතිව පිරිනිවියේ වේ. එතකොට ඒ ගාථාවේ අර්ථය. මේ ගාථාව ආශ්‍රයෙන් අපට හිතා ගන්න පුළුවන් බුද්ධ ශ්‍රාවකයෙකු විසින් අවශ්‍යයෙන්ම ආශ්‍රවයනුත් ආශ්‍රවයන්ගේ හටගැන්මත් ඒ නිරෝධයත් එහි නිරෝධගාමි ප්‍රතිපදාවත් දැනගත යුතු බව. ඉතින් ඒ වගේම අපට හමු වෙනවා මැදුම් සංගියේ සම්මාදිට්ඨි සූත්‍රයේදී. ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ පින්නතුනි අපේ අග්‍රශ්‍රාවක සාරිපුත්‍ර මහරහතන් වහන්සේ සම්මාදිට්ඨිය හඳුන්වන 16 ආකාරයක් දක්වනවා. සරලයක ඉඳලා ගැඹුරින් ගැඹුරට යන 16 ආකාරයකින් සම්මාදිට්ඨිය විග්‍රහ කරනවා. විග්‍රහ කළ අවසානයේදී 16 වෙනි සම්මාදිට්ඨි විග්‍රහය හැටියට ඉදිරිපත් කරන ආශ්‍රවයන් පිළිබඳවයි. මේ විදිහට සාමාන්‍ය සිංහලෙන් කිව්වොත් මේමයි උන්වහන්සේ ඉදිරිපත් කරන භාග්‍යවතුන් සාරිපුත්‍ර රහතන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. යම් අවස්ථාවක කාර්ය ශ්‍රාවකයෙක් ආශ්‍රවයන් දන්නවනම්, ආශ්‍රවයන්ගේ හටගැන්ම දන්නවනම්, ආශ්‍රවයන්ගේ නිරෝධය දන්නවනම්, ආශ්‍රය නිරෝධය ගාමී ප්‍රතිපදාව දන්නවනම්, එතකිනුත් ආර්ය ශ්‍රාවකයෙක් සම්මාදිට්ඨියත් එක් වෙනවා. එහෙම කියලා ඊළඟට තේරුම් ගන්නවා මොනවද ආශ්‍රව තුන. අර කලින් කියපු ආකාරයට කාමාශ්‍රවෝ භවාශ්‍රවෝ අවිජ්ජාශ්‍රවෝ. ඊළඟට ආශ්‍රව සමුදය දක්වන්නේ අවිජ්ජා සමුදය ආශ්‍රව සමුදය. අවිද්‍යාව හට ගැනීමෙනුයි ආශ්‍රව හටගන්න. ඊළඟට ආශ්‍රව නිරෝධය මොකද්ද කියන එක තෝරන්නේ. අවිද්‍යා නිරෝධෝ ආශ්‍රව නිරෝධෝ, අවිද්‍යා නිරෝධ වීමෙන් ආශ්‍රව නිරෝධ. ආශ්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාව හැටියට දක්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට එයින් අපට ඒ සම්මාදිට්ඨියට අවශ්‍ය කාරණේ ඒ ආශ්‍රව පිළිබඳව ප්‍රකාශ වුණා. දැන් මේ කෙලින්ම අපි ආශ්‍රව කියන වචනේ දිහා බලමු. ඇතැම් වචනවලට අපට නිරුක්තිය දක්වාම යන්න සිද්ධ වෙනවා. මේ ආශ්‍රව කියන වචනේ හැදිලා තියෙන හැටි බැලුවොත් ආසවන්තීති ආසවා ගලාගෙන එන කියන අර්ථයෙන්, තමා විතර ගලාගෙන එන කියන අර්ථයෙන් ආශ්‍රව කියලා කියනවා. සාමාන්‍ය ව්‍යවහාරයේ ආශ්‍රව කියන වචනේ නෝ මධ්‍යසාරය පිළිබඳව, මත් වෙන පිළිබඳව. ඒක තුළින් අපට අර්ථ දෙකක් එකතු කරගන්න පුළුවන් මේකට අදාළව. ඒ ආශ්‍රව මධ්‍යසාරය ගැන හිතලා බලනකොට ඒවයි තියෙනවා මත් කරන ස්වභාවය. ඒ වගේම එක තැන පල්වීමෙන් පැසවීමෙන් ඇති වෙන මත් වෙන ගතිය ආශ්‍රවල ස්වභාවය. ඒ වගේම මේ ඒ ආශ්‍රව ඒ මධ්‍යසාරයේ සාරය එහෙම නැත්නම් රොඩ්ට ශක්තියක් තිබෙනවා. තවත් ඒ වගේම මධ්‍යසාර නිපදවන ඒකට තවත් එකතු කරන දේවල් වලට ගලාගෙන ගිහිල්ලා ඒවත් මත් වෙන ස්වභාවයකට පත් කිරීමේ ශක්තියක් මධ්‍යසාර වල තියෙනවා. ඉතින් මේ අනුව කල්පනා කරලා බලනකොට ලෝකයා මත් වෙන ලොකුම මත්වීම් තුනයි බුදුරජාන් වහන්සේ මේ කාමාශ්‍රව භවාශ්‍රව අවිජ්ජාශ්‍රව වශයෙන් දක්වලා තියෙන්නේ. දීර්ඝ කාලයක් කාමයන් තුලම පැලඹීම තුලින් කාමයන් තුලම මත් වෙලා ඒ තුල පල් වෙලා පැසවලා ඒ ඇති වෙන ඒ ආශ්‍රවය තමයි කාමාශ්‍රව. භවය කියලා කියන පැවැත්ම හිතින් මවාගත්තු මේ මමයේ කියලා මාමගේ කියලා හිතාගත්තු මේ පැවැත්ම තුල පැලඹිලා ඒ විදිහට ඒ මත් වෙලා ඒ ඇති කරගත්තු පාල් වෙලා ඇති කරගත්තු ආසේ භවස්. අවිද්‍යාව තුල මේ අන්ධකාරය තුලම අන්ධකාරයට කැමැත්තෙන් ඒක තුලම දීර්ඝ කාලයක් පාල් වෙලා අපේ අවජ්ජාස කියලා හිතාගන්න. ඉතින් සාමාන්‍ය සරල වශයෙන් ගත්තොත් ඇත්ත වශයෙන් අපිට කියන්න තියෙන්නේ මෙන්න මේ ගලාගෙන ඊමේ අර්ථය මෙතන වැදගත් බවයි. ඒකට හේතුව මේ අපේ දේශනාවේ තව ඈතට යනකොට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ අහසව පදේ කොයිතරම් වැදගත්ද කියතොත් මේ පින්නතුන් ධර්මය ගැන දන්න අය දන්නවා. මැදුම් සංගයේ දෙවෙනි සූත්‍රය හැටියට සබ්බාසව සූත්‍රය සංග්‍රහ කරන්න සංගීතීකාරක රහතන් වහන්සේලා තීරණය කළේ මොකද? ඒ තරම් වැදගත් නිසායි. සබ්බාසව සූත්‍රයේ මැදුම් සංගයේ දෙවෙනි සූත්‍රය. ඒක ආරම්භ කරන්නේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පාඨය. සබ්බාසව සංවර පරියායං බෝ භික්ඛවේ දේසිසං. මහණෙනි මම නුඹලාට සියලුම ආශ්‍රමයන් සංවර කරන පරියාය ක්‍රමය කියා දෙනවා. එතකොට මැදුම් සංගයේ පළවෙනි සූත්‍රයේ තියෙන්නේ මූලපරියාය සූත්‍රයේ සබ්බදම්ම මූලපරියායං බෝ භික්ඛවේ දේසිසාමි කියලා ඒ සූත්‍රය ආරම්භ. මහණෙනි මම හැම දෙයකම හිතට එන හැම අරමුණකම හැම දෙයකම මුල් ආකෘතිය මුල් ක්‍රමය මම පෙන්වන දේශනා කරනවා කියලා මූලපරියාය සූත්‍රයේ දේශනා. මෙතෙන්දි සියලු ආශ්‍රමයන් සංවර කිරීමේ ක්‍රමය දේශනා කරනවා කියලා ඔන්න එතන ඉඳලා ඒ සබ්බාසව සූත්‍රයේදී ඊළඟට තමයි වැදගත්ම කාරණයක් ආරම්භයේදී ප්‍රකාශ කරනවා. මේ ආශ්‍රව සංවර කිරීම හෝ ක්ෂය කිරීම ගැන බුදුරජාණන් වහන්සේ ඊළඟට ප්‍රකාශ කරන මෙහිමයි. ජානතු වහම් භික්වේ පස්සතු ආසවානං කයං වදාමි නෝ අජානතු අපස්සතු. මහණෙනි මම කියනවා දන්නහුට දකින්නහුට මයි ආශ්‍රවයන් ක්ෂය වීමක් ඇත්තේ, නොදන්නහුට නොදකින්නහුට නොවේ. අන්න ඒක තුළින් හිතා ගන්න පුළුවන් අර අවිද්‍යාවට ඇති සම්බන්ධතාව. අවිද්‍යාව නිසානම් ආශ්‍රව ඇති වෙන්නේ දැන ගැනීම දැකීම තුළිනුයි ආශ්‍රව ක්ෂය කරන්න පුළුවන්. ඒ ටික අපිට ඒඩින්ගෙන් හිතා ගන්න පුළුවන්. ඊළඟට කියනවා කිංච ජානතු කිංච පස්සතු ආසවණං කයං වද. කුමක් දැන ගැනීමෙන්ද කුමක් දැකීමෙන්ද ආශ්‍රවයන් ක්ෂය වෙන්නේ? ඔන්න වැදගත් කාරණයක් ඉතින් දෙලියට යන. යෝනිසෝ මනසිකාරංච අයෝනිසෝ මනසිකාරං. එතකොට දැනගත යුතු වන්නේ ප්‍රධාන වශයෙන් ආරශ්‍රාව කියා යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරය අතර වෙනස. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඉස්සර කියන්නේ අයෝනිසෝ මනසිකාරය. දැන් මේ වචන අපි මේ පින්නතුන්ට කියලා දීලා තියෙන නිසා අමුතෙන් විග්‍රහ කරන්න ඕනේ. සාමාන්‍ය සලක ගන්න පළමුවෙනි වරට අසන අය අයෝනිසෝ මනසිකාරය කියන එක තමයි ලෝකයා තුල වැඩියම තියෙන්නේ. අනිසිරස මෙනෙහි කිරීමයි කියලා හිතාගන්න. යෝනිසෝ මනසිකාර නිසියාකාර මෙනෙහි කිරීම. එතකොට ඔන්න ඉස්සර කියනවා ආදී අයෝනිසෝ භික්ඛවේ මනසිකාරෝතු අනුප්පන්නාචේව ආසවා උපජ්ජಂತಿ උප්පන්නාචාසවා පවද්ධති. අනිසියාකාරයෙන් මෙනෙහි කිරීම තුලින් සිද්ධ වෙන්නේ මොකද්ද? නූපන්නා වූ ආශ්‍රවයන් උපදිනවා, උපන්නා වූ ආශ්‍රවයන් බැරිනවා. අනිත් පැත්තේට යෝනිසෝච භික්ඛවේ මනසිකරෝතු අනුප්පන්නාචාසවා නුප්පජ්ජಂತಿ උප්පන්නාචාසවා පහියಂತಿ. නිසියාකාරයෙන් මෙනෙහි කිරීම තුලින් නූපන්නා වූ ආශ්‍රව උපදින්නේ නැහැ, උපන්නා වූ ආශ්‍රව ප්‍රහීණයි. උන්නෝක තුල යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාන කියන වචන දෙකේ වැදගත්කම ගැන කියනකොට ඉතාමත්ම වැදගත් කාරණයක් මෙතෙන්දී මතු කරනවා අපි. ඇත්ත වශයෙන් ඒ කාරණේ ධර්මයේ පිළිබඳ ප්‍රශ්න කරන පිටහිර උගතුන් ඇතුළු බොහෝ දෙනාට ගැටලුවක්. දැන් බැලු බැලමට පරස්පර විරෝධී කියමනක් අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශනය තුළ තියෙනවා. මොකද උන්වහන්සේ ආශ්‍රම හඳුන්වලා දෙන්නේ කාමාසව භවාසව අවිජ්ජාසව. එතන අවිද්‍යාව කියන වචනේ සඳහන් වෙනවා. එතකොට අවිද්‍යාව ආශ්‍රවයක්. ඊළඟට ඒ ආශ්‍රවයන්ගේ සමුදය හටගැන්ම දක්වනකොට කියනවා අවිද්‍යා සමුදය ආශ්‍රව සමුදය. අවිද්‍යාව ඇතිවීමෙන් ආශ්‍රවය ඇති වෙනවා. කල්පනා කරලා බලන්න පින්නතුන්ට බැලු බැලමට උබදෝ කොටික ප්‍රශ්නයක් නෙමෙයි. යලපෙන්නේ නැති කීමක් නෙමෙයි. ආශ්‍රව තුනිනුත් එකක් අවිද්‍යාව. එහෙම කියෙදි කියනවා ආශ්‍රවයන් හටගන්නේ අවිද්‍යාව නිසා. ඔකට ගැඳු කාරණයක්. නමුත් අන්න අර අපි කියපු අර පල්වීම තුලේ කාරණයක් මේ දැන ගැනීම පිළිබඳ කාරණයක් අනුව දැන් මෙන්න මේක නිසා තමයි සබ්බාසව සූත්‍රයේ පළමුවෙන්ම මේ දර්ශනය මේ දැකීම පිළිබඳව පෙන්눔 කරන්නේ. එතකොට අර අවිද්‍යාව මේක මහා විශ්ඳගන්න බැරි මහා පුදුම ගැටලුවක් අර කාරණේ නිසාම කොනක් සෑගන්න බැරි අවිද්‍යාවක් ඇවිල්ලා තියෙනවා. නමුත් අවිද්‍යාව තුල පැලඹීම තුලින් අර කියාපු ඒක දිගට මේක ඇදිලා යන ගතියක් තියෙනවා. ඒක දිගටම ඇදිලා යාම වළක්වන්න සංවර කරන එකම ක්‍රමය තමයි ඔන්න බුදුරජාණන් මතු කළ දෙනවා යෝනිසෝ මනසිකාරය කියන වචනේ. අපි කලින් කියලා තියෙන මේ පින්නතුන්ට යෝනිසෝ මනසිකාරය කියන වචනේ ඇත්ත වශයෙන් ගැඹුරින් ගත්තොත් ප්‍රඥාවේ මූල බීජයයි. කෙනෙකුට කියන්න පුළුවන් අපි පෘථග්ජනය අපට ඇති ප්‍රඥාවක් නෑ, ප්‍රඥාව රහතන් වහන්සේලාට ආර්යයන් වහන්සේලාට තියෙන. නමුත් කාලඟක් තියෙනවා මානසිකාරය. අපි ඕක ගැන උඟක් විස්තර කරලා තිනවා අපේ පරිසම්පාද දේශනාවල. ඉතින් එයිනොත් යෝනිසෝ මානසිකාරය. හැම කෙනෙකුටම අයෝනිසෝ තියෙන එක යෝනිසෝ කරගන්න පුළුවන්. ඒකට යෝනිසෝ මානසිකාරය තමයි ප්‍රඥාවේ මූල බීජය. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මතු කරගන්නේ ආර්ය ශ්‍රාවකය පළමුවම දැනගන්න ඕන දේ, දැක ගන්න ඕන දේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් අතර වෙනසයි. මොකද යෝනිසෝ මනසිකාරය තුළින් තමයි අවිද්‍යාවේ පිටකොන්ද බිඳින්නේ. අපි එහෙම කියමු, අවිද්‍යාව පිටකොන්ද බිඳින්නේ. මොකද නූපන්න අවිද්‍යාව නූපදින හැට, නූපදින අවිද්‍යාශ්‍රව නූපදින හැටියට, උපන්න අවිද්‍යාශ්‍රව ප්‍රහීණ කිරීමටත් අපට උපකාර වන්නේ යෝනිසෝ මනසිකාරය. ඔන්න එතන ඉඳලා ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා. හරි පුදුම දේශනාවක් මේක. ඇත්ත වශයෙන් හිතන්න ගැඹුරු දේශනාවක් මේ දෙවෙනි දේශනාව අර මුල්ලේ කරන්නේ. එතෙන්දී ඔන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට කියනවා අශ්‍රිතවත් පුතඥය දැන් දෙන්නෙක් ඉන්නවා. අශ්‍රිතවත් පුතඥය කියලා කියන්නේ ධර්ම ඥානය නැති සාමාන්‍ය පුද්ගලයෙක්. ශ්‍රිතවත් ආරක්ෂාවක කියන එක අනිත් පැත්තේ. ඔන්න ඉස්සෙල්ලා කියනවා අශ්‍රිතවත් පුතඥය පිළිබඳව. අශ්‍රිතවත් පුතඥය දන්නේ නැහැ, මෙනෙහි කළ යුතු ධර්ම දන්නේ නැහැ, නොමෙනෙහි කළ යුතු ධර්ම දන්නේ නැහැ. මෙනෙහි කළ යුතු ධර්ම නොදැනීම නිසා, නොමෙනෙහි කළ ධර්ම නොදැනීම නිසා ඒ නොමෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි කරනවා, මෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි කරන්නේ. ඊළඟට ඒකේ ආදීනවත් පෙන්වු කරනවා. අර කලින් කියාපු ආකාරයට නොමෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි කිරීම තුළින් අර නූපන්නා වූ කාමාශ්‍රව, භවාශ්‍රව, අවිද්‍යාශ්‍රව උපදිනවා, උපන්නා වූ අවිද්‍යාව වැඩෙනවා. කෙටියෙන් සලක ගන්න අර කලින් කියපු ආකාරයට. එතකොට යෝනිසෝ මනසිකාරය තුළින් නූපන්නා වූ ආශ්‍රව උපදින්නෙත් නැහැ, උපන්නාශ්‍රව වැඩින්නෙත් නැහැ. එතකොට අන්න ඒකයි ආනිසංසය ඒකේ. එතකොට යෝනිසෝ මනසිකාරය ඒක නොදැනීම නිසා අර ආශ්‍රිතවත් පුතඥයා අයෝනිසෝ වැරදි විදියට මෙනෙහි කරනවා. ඔන්න ඊළඟට වැරදි විදියට මෙනෙහි කරන ක්‍රම දක්වලා තියෙනවා මේ සූත්‍රයේ. මුගක් කියන්න තියෙන නිසා කෙටියෙන් කියන්න උත්සාහ කරනවා මේ වගේ යම් යම් අවස්ථාවල් කියලා තියෙන නිසා. ඒ බුදුරජාණන්සේ අශ්‍රිතවත් පුතඥයාගේ චින්තන ක්‍රමය මෙහිමයි දක්වන්නේ. ඒ තැනැත්තා අර කියාපු අනිසි ආකාරයට මෙනෙහි කිරීමේ කොහොමද මම කියන සංකල්පය ඉස්සරහට දාගෙන. උන් ඒක මේ විදිහට අතීතය ගැන අශ්‍රිතවත් පුතඥයා මෙහෙම හිතනවා. මම අතීතයේ වූයෙම්ද, අතීතයේ නොවූයෙම්ද, අතීතයේ කවරෙක් වූයෙම්ද, අතීතයේ කෙසේ වූයෙම්ද, කවරෙක් වී කවරෙක් වූයෙම්ද. අර මම කියන කතාව ඉස්සරහට දාලයි මේ අතීතය ගැන මේ විදිහ තර්ක විතර්ක කරන්නේ. මෙනෙහි කරන්නේ ඊළඟට අනාගතය පිළිබඳවත් ඒ විදිහ. මම අනාගතේ කවරෙක් වන්නේම්ද, අනාගතේ මම නොවන්නේම්ද, අනාගතේ මම වන්නේම්ද, අත අනාගතේ මම නොවන්නේම්ද, අනාගතේ කවරෙක් වන්නේම්ද, අනාගතේ කෙසේ වන්නේම්ද, අනාගතේ කවරෙක් වී කවරෙක් වන්නේම්ද, ඔය අනාගතය පිළිබඳව. ඔන්න වර්තමානය පිළිබඳවත් ඇතුළතින් සතියක් උපදව ගන්න මේ විදිහටයි. මම ඉන්නවද, මම නැද්ද, මම කවරෙක්ද, මම කෙසේ කෙනෙක්ද. ඔන්න ඊළඟට කියනවා ඊළඟ එකේ තියෙන්නේ මේ සත්‍යයා කොහෙන්ද, අන සත්‍ය අර මම කියලා ගත්තේ ආත්මේ බව පේනොයි. මේ සත්‍යයා කොහෙන්ද ආවේ, කොහෙන්ද හොයද දෙන්නේ. මේ ඔක්කොම වෙන්නේ මම කියන එක ඉස්සරහට දාලා ඒ වැරදි අයෝනිසෝ මනසිකාරයෙන් තර්ක කරන්න පටන් ගත්තා. දැන් ලෝකයා තුල මේ අනිත් හැම ආගමකම තියෙන ඔන්න ඔය අයෝනිසිකම අයෝනිසෝ මනසිකාරයෙන් හදාගත්තු. ඕක තුලින් තමයි අන්තිමට කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කරනවා. ඒ විදිහට අතීතය පිළිබඳවත්, අනාගතය පිළිබඳවත්, වර්තමානය පිළිබඳවත් මෙනෙහි කිරීම තුළින් දෘෂ්ටි හයකින් එකකට වැටෙනවා. මොනවද ඒ දෘෂ්ටි හය? එක දැඩිව ගන්නවා මට ආත්මයක් තිබේ. එහෙම නැත්නම් මට ආත්මයක් නැත. අත්තිමේ අත්ත. එහෙම නැත්නම් මට ආත්මයක් නැත. නැත්තිමේ අත්ත. ඒක දැඩිව ගන්නවා සත්‍ය දෘෂ්ටියක් හැටියට. එහෙම නැත්නම් හිතනවා මම මේ ආත්මෙන් ආත්මය හඳුන ගන්නවා. එහෙමත් නැත්නම් අනාත්මෙන් අනාත්මය හඳුන ගන්නවා. එහෙම නැත්නම් අනාත්මෙන් ආත්මය හඳුන ගන්නවා. අන්තිම වශයෙන් දක්වන හයවෙනි එක හැටි දක්වන්නේ කතා කිරීමේ දැන විඳීමේ ශක්තිය ඇති මේ සසරේ හොඳ නරක කර්ම විපාක විඳින මේ මගේ ආත්මය. අන්න ආත්මය කියන පැහැදිලිව මේ මගේ ආත්මේ සදාකාලිකයි, ශාස්වතයි, ස්ථිරයි, වෙනස් වෙන්නේ නැහැ. අන්න දැරියම ආත්ම දෘෂ්ටිය පිහිටලා. එතකොට අන්න ඒකේ දෘෂ්ටි හයකින් එකට වැටෙන ඔන්න එතකොට අශ්‍රිතවත් පුතඥයන්. ඔන්න ඊළඟ ශ්‍රිතවත් ආර්ය ශ්‍රාවකයාගේ චින්තනය. ආර්ය ශ්‍රාවකයා පිළිබඳව කියනවා යා දන්නවා මෙනෙහි කළ යුතු ධර්ම දන්නවා, නොමෙනෙහි කළ යුතු ධර්ම දන්නවා. නොමෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි කිරීම තුළින් ඇතිවන ආදීනව දන්නවා. ඒක නිසා ඔන්න අපි කෙටියෙන් සරකගනිමු මෙනෙහි කළ යුතු ධර්ම මොනවද කියලා ඊළඟ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. කොහොමද යයි මෙනෙහි කරන්නේ? මේ දුකයි කියලා ඉදන් දුක්ඛන්ති. මේ දුකයි කියලා මෙනෙහි කරනවා. මේ දුකට හේතුවයි කියලා මෙනෙහි කරනවා. මේ දුක නිරෝධය කියලා මෙනෙහි කරනවා. මේ දුක නිරෝධගාමී. කොටිම කියද චතුරාර්ය සත්‍ය අනුව මෙනෙහි කිරීමයි. අර මමයේ පුද්ගල කතන්තර නැතුව චතුරාර්ය සත්‍ය අනුව මෙනෙහි කිරීමයි යෝනිසෝ මනසිකාරය. එතකොට ඒ මෙනෙහි කිරීමේ අවසාන කෙලවර දක්වන්නේ බුදුරජාණන් සෙතෙන්දී ඒ විදිහට මෙනෙහි කිරීම තුලින් ආර්ය ශ්‍රාවකයා ආරම්භක වශයෙන් මෙනෙහි කිරීම එක පිළිබඳ කාල සීමාවක් නැත. එතැන් සිට ක්ෂණිකව එතැන් සිට පසු වෙලහත් ඒ මෙනෙහි කිරීම තුලින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන කඩාගෙන උන් ආර්ය ශ්‍රාවකයා උන් එතකොට මේ දර්ශනේ ඊළඟට යන බුදුරජාණන් හස්සේ පෙන්වුම් කරනවා අර සංවර ක්‍රම 6 අතිවික්කවේ ආසවා සලම් බලකන දස්සනා පහතබ්බා මහණෙනි දැන් මාශ්‍රවේ තියෙන දර්ශනය තුලින් ප්‍රහාණය කරන අපි කැටින් ගහලා ගමු ඊළඟට 6 ආකාර 7 ආකාරයක් තියෙනවා දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවිනුත් තියෙනවා සංවරය කිරීම තුලින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවක් තියෙනවා පටිසේවන කියලා කියන පාවිච්චි කිරීම එහෙම නැත්නම් ප්‍රතිසේවනය කිරීම තුලින් සංවර කර ගැති යුතු ආශ්‍රවක් තියෙනවා අදිවාසන කියලා කියන ඉවසීම තුලින් සංවර කරගෙන කර යුතු ආශ්‍රවක් තියෙනවා ඊළඟට පරිවර්ජන කියලා කියන වර්ජනය කිරීම මගහැරීම තුළින් ජයගත් යුතු සංවර කරගත් ආශ්‍රවක් තියෙනවා. ඊළඟට විනෝදන කියලා කියන දුරු කිරීම තුළින් නැති කර ගන්න ආශ්‍රවක් සංවර කරගත් යුතු ආශ්‍රවක්. අවසාන කියන භාවනාව තුළින් සංවර කරගත් යුතු ආශ්‍රවක් තියෙනවා. ඔය එක එකක් අපි කෙටින් සලකන ගනිමු. එතකොට ඒ දර්ශනය කළ යුතු ඒ ටික වුණ දැන් කියලා ඉවරයි. අර කිව්ව කාරණේ තමයි දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒවා ඒවා අර කියපු මනසිකාර්ය තුලින් ඒව ප්‍රකාශ වෙනවා ඊළඟට ඒක මොකද අර කිව්වේ ඒක නිසාම යන මේ පින්වත්නි කල්සාරකා ගන්න සහවස්ස දස්සන සම්පදාය තයසු ධම්මා දහිතා බවන්ති කියලා මේ තියෙන ඊළඟට දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ ඔය මතක් කරගන්න ඔය ඔකම අර දර්ශනීය ඇති වටිනාකම දර්ශනීය ප්‍රහාණ මිසක් වෙන ක්‍රමකින් ප්‍රහාණය කරන්න බෑ අල්ලලා ඉවතට දාන්න බෑ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දැකීමෙන්මයි අර කියාවු චතුරාර්ය සත්‍යයන්ව මෙනෙහි කිරීමෙන්මයි ඊළඟට ඔන්න සංවරයෙන් ප්‍රහාණය කළ යුතු කෙටියෙන් සලකා ගන්න ඉන්ද්‍රිය සුගුත්තද්වාරතා කියලා කියන්නේ ඉන්ද්‍රියන් සංවරය පිළිබඳව එතෙන්දි කියන්නේ මොකද එතෙන්දි දක්වන්නේ දැන් අර මේකට හේතුව මේ සංවර යන කියනකොට කියනවා යම් විදියකට වැරදි මෙනෙහි කිරීම තුලින් උපදින්න පුළුවන් නම් විඝාත පරිලාහ කියන වචනේ එතෙන් දිගටම එදෙනවා යම් දැවිලි ආදියක් ඇතිවෙනවා නම් වැරදි විදිහට මෙනෙහි කිරීම තුලින් එහෙම නැත්නම් අර වැරදි දෘෂ්ටිය තුලින් අරි කොටිම කියනවා ඒ දෘෂ්ටි ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ කියන වචන ටික කියන්න බැරි වුණා විශේෂයෙන්ම අසෘතවත් පුතඥයාගේ චින්තනයේ කෙලවර කරන හැටි කෙලවරන හැටි බුදුරජාණන් මහ බුදුම වචන මාලාවකින් පෙන්නුනේ මහණෙනි මේක අන්තිමට දික්ටි ගහනං දික්ටි කාන්තාරං දික්ටි විසූකං දික්ටි විප්පන්දිතං උහුම වචන රාශියක් කියනවා ඒ තැනත්තා අර දෘෂ්ටි තුලින් ගිහිලා දෘෂ්ටි කාන්තාරයක වන දැහැබක ඊතර අතරමං වෙනවා ඒ තැනත්තා කවදාවත් ජාති ජරා මරණ වලින් මිදෙන්නේ නැහැ අර කලින් කියාපු අශෘතවත් පුතඥයා නමුත් අනුශෘතවත් ආරක්ෂාව කියා මම ඉස්සරහට ගන්න නැතුව අර චතුර බුදුරජාණන් වහන්සේලා පමණක් සාමුක්ඛංශයේ ධර්ම දේශන හැටියට ඉදිරිපත් කළ චතුරාර්ය සත්‍යම මෙනෙහි කිරීමෙන් අන්න මෙති කඩා ගන්න බැරිනු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමස කඩා ගන්න. එතකොට ඒ වගේම මොන සංවරය ගැන කියනකොට අර වෙහෙස පරිලාහ මෙහෙම කියනවා. ඉන්ද්‍රියයන් අසංවර කිරීම තුලින් යම් වෙහෙස පරිලාහ දැවිලිය තියෙනවනම් සංවර කර ගැනීම තුලින් ඒව නැති වෙනවා. ටිකක් හිතලා බලන්න අනිත් ඉන්ද්‍රිය සලක ගන්න පුළුවන්. ඇස සංවර නොකර ගැනීම තුලින් යම් ආශ්‍රව එන්න පුළුවන් නම් වෙහෙස දැවිලි ගෙන දෙන ඇස සංවර නොකිරීම තුලින් ඇස සංවර කර ගැනීම තුලින් ඒව නැති වෙනවා. ඒ වගේම ඇස කනනාසය මනසත් ඇතුළුව ඒ සලආයතන පිළිබඳව ඉන්ද්‍රිය හය ගැන බුදුහාමුදුරු කියනවා. ඔන්න ඒ සංවර පහතබ්බා ඒ යම් ආශ්‍රවයන් ඉන්ද්‍රිය අසංවර කර ගැනීම තුලින් ගලාගෙන එනවනම් සංවර කර ගැනීම තුලින් ඒ ආශ්‍රවයන් නැති වෙනවා. ඒ නිසා ඇති වෙන විඝාත පරිලාහ කියන බෙහෙත ඒ දැවිලි ආදී නැති වෙනවා. ඔන්න සංවර පහතබ්බා. ඊළඟට පටිසේවන පහතබ්බා. ප්‍රතිසේවනය කියලා කියන්නේ පින්නතුනි අපේ වචනේ කියන පාවිච්චි කිරීම. එතෙන්දි දක්වන්නේ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ජීවත් වීම සඳහා අත්‍යවශ්‍යම අවශ්‍ය අවම ටික තමයි වස්ත්‍රය, ආහාරය, සේනාසනය, ගිලන්පස. එතකොට ඔය හතර පිළිබඳව අන්න එතෙන්දි බුදුරජාණන් වහන්සේ අත්‍යවශ්‍යම මේ හැම සංවරයක් ගැනම සඳහන් වෙන තැන්වල පටිසංඛා යෝනිසෝ කියන වචනේ වැදගත් සඳහන් වීම වැදගත්. අර යෝනිසෝ කියන වචනේට දීපු වැදගත්කම තමයි යෝනිසෝ කියන්නේ නුවණින් සලකා බලමින් එතකොට අන්න අර නුව අර ඉන්ද්‍රිය සංවරය කියන කෙනෙකුට පටිසංඛා යෝනිස නුවණින් සලකා බලමින් ඇස වහා ගන්නවා. දැන් ඇස ඇත්ත වශයෙන් අපි කීමට ඉන්ද්‍රිය සංවරය කියනකොට ඇහ කන නාසය වහගෙන ඉන්න බෑනේ. ඒ වෙනුවට අපි පෙන්ලා දුන්නා ඉන්ද්‍රිය වචනේ නියම වචනේ ඉන්ද්‍රියසු බුත්ත්ද්වාරතා. ඉන්ද්‍රියන් පිළිබඳ දොරටු පාළියේ රත්නාලද දොර ඇති බව කියලා කියන්නේ අවස්ථානුකූලව දොර හදන්න පුළුවන් වෙන්න ඕන. ඒකයි සංවරය. සංවරයෙන් ඒක අනුයි. ඒකයි ඒක පටිසංඛා යෝනිස නුවණින් සලකා බලා අවස්ථානුකූලව කනනාසිය වහ ගන්නවා. අර කියාපු කෙලෙස් අරමුණු වලින්. ඒ වගේ දැන් මෙතෙන්දිත් පටිසංඛා යෝනිසෝ අර අපි හිතමු චීවරය වස්ත්‍රයක් අවශ්‍යනේ. ඒකේ ආම ප්‍රයෝජනේ සලකාගෙන ඔය ප්‍රත්‍යවේක්ෂා පාටී තියෙන ආකාරයට පටිසංඛා යෝනිසෝ චීවරං පටිසේවාමි යාවදේව සීතස පටිගතා උන්නස පටිගතා ඩංසමකස ඔය විදිහට ශීතල උෂ්ණ මැසි මදුරු ආදුනේ පීඩනේ ඒ වයින් වැළැක්වීමටත් මේ හිරිකෝපින පටිච්ඡාද නැත්තම් මේ විලිවසා ගැනීම සඳහා කියලා අවම ප්‍රයෝජන ගැන සලකලා චීවරය පරිභෝග කරන පටිසංඛා යෝනිසෝ ඊළඟට සලකා ගන්න ඒ විදිහටම පිණ්ඩපාතය පිළිබඳව ඒ අපි කොතිකුත් අවස්ථාවල කියලා තියෙනවා මේ පින්න තුන තියම් ප්‍රමාණයට කරනවා ඇති ඒ ප්‍රත්‍යවේක්ෂාව පටිසංඛා යෝනිසෝ නුවණින් කල්පනා කරලා මේ විදිහට ආහාර මම මේ ආහාර ගන්නේ නේව දවාය නම දායන මණ්ඩනා ආදි වශයෙන් විනෝදයේ මේ ගියන් සාමාන්‍ය පුද්ගලින් ගන්නවා වගේ නෙවෙයි විනෝදයේ දීමට ශාරීරිය වඩා ගැනීමට නොවේ නම දායන මණ්ඩනා යන විභූෂණාය යාවදේ විමස්ස කාය සිටියා හුදෙක් අන්න හුදෙක් වතනි ඉසිරෙනවා හුදෙක් මේ කය පවත්වා ගැනීම සඳහා තිතියා යාපනාය යාපනිය සඳහා තිතියා යාපනාය විහිංසු ප්‍රතියා බඩගිනි වේදනාව නැති කරලා බ්‍රහ්මචාරියට අනුග්‍රහයක් හැටියට ආහාර නොගෙන ඉන්න බැරි නිසා ගන්නවා. ඊළඟට ඉතේ මෙන්න මේ විදිහට පැරණි අකුසගිනි වේදනාව නැති කරගන්නවා මේ ආහාර ගැනීමෙන්. වැඩිපුර ආහාර ගැනීමෙන් අලුත් වේදනාවක් ඇති කරගන්නේ නැහැ. මගේ පහසු විහරණය සැලකෙනවා කියලා භාවනාවට ගල්පින් කියලා එහෙම සලකලා ආහාර. ඊළඟට සීනාසනය පිළිබඳවත් අර විදිහටම ඒකත් ඇත්කිරියෙන් තියෙන්නේ අර වස්ත්‍රය ගැන කිව්වාගේ සීතල උෂ්ණ මැසි මතුරු ආදී පීඩනයේ මේ ඒවායින් බේරීම සඳහාත් උතු පරිස්සේ විනෝදනම් ඍතු වලින් ඇති වෙන පීඩනය වළක්වා ගැනීමට සීනාසන අවම අවස්ථා. ගිලන් පසු ගැන කියන්නේ ඒ විදිහටම මේ උපන්නාන ශාරීරිකානම් වෙය්‍යාබාධිකන වේදනානම් උපන්නා වූ ශාරීරික වේදනා ඒවා දුරුකර ඒවා නොගෙන හිටියොත් අර කියාපු දැවිලි ඇති වෙන නිසා බෙහෙත් ඒත් ගන්නවා. ඔන්න එතකොට සලකා ගන්න ඒව තමයි පටිසේවනාපාත අපට ප්‍රතිසේවණින් පාවිච්චින් දුරු කරගත යුතු සංවය. ඊළඟට කියනවා අදිවාසනාපාතබ්බ ඉවසීම තුලින් මොන යම් හේතුවකින් හරි අපට අරවන්න ලැබුණා නම් එතකොට ඒවට කෑකෝ ගහලා හිත දූෂ්‍ය කරගන්න නැතුව ඒව ඉවසන්නත් පුරුදු වෙන්න ඕන. ඉතින් පියවසන දේවල් කියන මෙහෙමයි. යම් කිසි භික්ෂුවක් පිළිබඳව කමෝ හෝති ඒ ඉවසීමේ ශක්තිය තියෙනවා සීතල උෂ්ණය කුසගින්න පිපාසය මැසි මදුරු ඒවා ආවොත් නවත්ත ගන්න බැරි නෑ. ඒවා ඊනාට පෙමනක් රෝග පීඩා වලින් ඇතිවන බරපතල වේදනා ඒවා ඉවසීමේ ශක්තිය ඇති කර ගන්නවා. දුරුත්තානම් දුරාගතානම් වජනපතානම් අනිත්‍යය කියන අපවාද ආදී දරා ගැනීම ශක්තිය ඔන්න විදිහට යම් යම් දේවල් දරා නොගැනීම නිසා නොඉවසීම නිසා උපදින්න පුළුවන් නම් වෙහෙස දැවිලි ආදී ඉවසීම තුලින් ඒක නැති වෙනවා. ඒක නිසා අන්න ඒ අදිවාසනා පහතබ්බා. ඊළඟට කියන පරිවර්ජනා පහතබ්බා වර්ජනය කිරීම මඟ හැරීම තුලින්. ඒ කියන්නේ ඔන්න දක්වන්නේ මේ නිදර්ශන හැටියට කිසිය වික්ෂුවක් ඡණ්ඩ ඇතුන් අසුන් බල්ලන් ඒ විදිහ සතුන් ඒවා මඟ හරිනවා. ඊළඟට කටු මුල් ඒවා මඟ හරිනවා. එපමණක් නෙවෙයි තමන්ට අපකීර්තියෙන්න පුළුවන් පාපක මිත්‍රයින් ඇසුරු කිරීම අගෝචර ස්ථාන ඇසුරු කිරීම ඒ විදිය දේවල් ඒවා දුරු කරනවා දුරින් දුරු කරනවා පරිවර්ජනය කරනවා. මොකද ඒවා දුරු නොකිරීම තුළින් අපිට තමන් අපවාද ආදී නොයෙකුත් කරදර එන්න පුළුවන් නිසා අර විඝාත පරිලහයන්න පුළුවන් නිසා අන්න එතකොට ඒ කිව්වේ වර්ජනය තුළින් ජය ගන්න පුළුවන් ඒ වර්ජනය තුළින් ඒ කරන සංවරයක් ඒකත් සංවරයක් සංවර ක්‍රමයක්. ඊළඟට කියනවා විනෝදනා. විනෝදනා කියන දුරු කිරීම විනෝද වීම නෙවෙයි. ඒකට විනෝදනා කියන්නේ අනිතෙන්දි දක්වන්නේ සාමාන්‍ය ගෝය ගිරිමානන්ද සූත්‍රයේ පහන සංඥා හැටියට දක්වන කාරණාමයි. එනම් කිසි භික්ෂුවක් uppannan kama vitakkan na divaseeti padahati vinodeeti danti karoti anubhavan gameti oy vidiyata yanne kama vitakka vyapada vitakka vihinsa vitakka uppanna paapaka akusala dharma ewa pilimandawa gatiyutu pratipattiye mokadda duru karanawa. E duru karima pilimandawa yodana wacana samuhayak itama wedagath. Tikak jamburin kalpana karala baluwa නාදිවාසීති පජහති විනෝදීති යන්ති කරවති කියන මේ වචන අනුභවං ගමිති කියන වචන අපි පුංචි උපමාවකින් කියමු. දැන් මේ පින්නතුන්ගේ ගෙදරට අපි හිතමු අපි වැදගත් වැඩක් කරගෙන ඉන්න අතරේ කවුරු හරි බේබද්දෙක් කියන. වැඩගමකට නෙවෙයි බේබද්දෙක් කියනවා. කියනවා තමසේ මෙතෙන්ට ඕනේ නැහැ යනවා. මිනිහා ඒක අහන්නේ නැහැ. ඇතුළට ඇතුළ වෙන්න හදනවා. තල්ලු කරලා දානවා එහාට. ඒ වුණාට මිනිහා ආපහු වෙන්න හදනවා. ඊළඟට මොකද කරන්නේ? තව ඈතට තල්ලු කරගෙන කියලා මේ බේබද්දා අර ගේට්ටුව ළඟටම කියනවා. ඊළඟට ගේට්ටුවෙන් තල්ලු කරලා ගේට්ටුව වහන. අන්න ටිකක් හිතාගන්න මේ විදිහට මන්නම් කාමිතයන්ටන් නාදිවාසීති කියන්නේ නොයිවසයි. වලමින් කියව පියවර. තමසි මෙතෙන්ට අවශ්‍ය නැහැ නාදිවාසී. පජහති යන්න කියනවා. විනෝදේති යන්න තල්ලු කරගෙන යනවා. විනෝදේති. දන්තී කරවති කියලා කියන්නේ අන්න කෙලවරටම යනවා. වත්තේ කෙලවරටම ගිහිල්ලා ගේට්ටුවෙන් යාපතර දාලා අන්න භාවං ගමේ තියෙන්න බැරි වෙන විදිහට යතුදා. ඔය පොඩි උපමාවකින් කිව්වේ අන්න මේ විදිහට උපන්නා වූ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක, පාප කෞසල ධර්ම පිළිබඳ දුරු කිරීම පිළිබඳ එයින් සංවරය. මොකද ඒ සංවරය නොකිරීම තුලින් යම් වෙහෙස දැවිලිය තියෙනවා නම් සංවර කිරීම තුලින්. ඔන්න අන්තිමට තියෙන්නේ භාවනා අතිබික ව්‍යාසම භාවනා පාත. වැඩිම තුලින් දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒවා මොනවද? එතෙන්දි කෙලින්ම දක්වන්නේ සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි කියන ඒ බොජ්ජංග ධර්ම. ඒවත් නිවනට නොමුරු කළ යුතු නැහැ. දෙවික වේබිකෝ සති සම්පෝඥංගම් භාවේති විවේකනිසිතං විරාගනිසිතං නිරෝධනිසිතං ඔස්සග්ග පරිණාම. ඒ විදිහට අනිත් ඒවා ගැන හිතාගන්න. සති ධම්ම විචාදී බොජ්ජංග විවේකනිසිතං කියලා කියන්නේ මේ වචන හතරින්ම කියන්නේ නිවන. විවේක නම් වූ නිරෝධ නම් වූ නිවන ආශ්‍රය කරගෙන නිවන එල්ල කරගෙන සති ධම්ම විචාදී බොජ්ජංග වඩනෝ. එතෙන්දිත් කියන්නේ ඒවා නොවැඩීම තුලින් යම් වෙහෙස දැවිලිය තියෙනවනම් ඒවා වැඩීම තුලින් ඒවා නැති වෙනවා. ඒකයි කියන්නේ. ඉතින් ඔන්න ඔය සාමාන්‍ය හැඳීම. දැන් මේක තුල මේවා තෝරන්න කිව්ල ඇතම් කෙනෙක් අර දස්වන කෙනෙක් මුලට එන නිසා ඇතම් කෙනෙක් හිතනවා එහෙනම් සෝවාන් වෙන්න ඒ දර්ශනය බණ ඇහුවාම ඇති. අනිත් ඒවා ඕනි නෑ. අර කියාපු ආහාර ප්‍රත්‍යවේක්ෂවත් නෑ. අනිත් කටයුතු ඕනි නෑ. භාවනාවකුත් ඕනි නෑ. ඒ වැරදි අදහසක්. බුදුහාසේ යම් දේශනාවක් ඉදිරිපත් කරන්න හරි ක්‍රමානුකූලයි. අර දර්ශනය වැදගත්. ඔබ සම්මාදිට්ඨි පුබ්බංගම සම්මාදිට්ඨිය පෙරට වෙනවා. ඒක නිසා ඒක තවත් හේතුන් අපි කියවනේ අවිද්‍යා ආශ්‍රවේ ඒ ditthya ආශ්‍රවේ දැන් ඒ ditthya ආශ්‍රවේ ඒවා මර්ධනය කරලා වුණ අනිත් ඒවා කරන්නේ. ඉතින් ඒ කිබේ පහළ වෙන දෙයක් නෙවෙයි. ඒවට අදාළයි අනිත් ඒවා. ඒක නිසා හිතන්නත් ඇයි අනිත් ඒවා භාවනාවටම අදාළ දේවල් තමයි. ඉතින් ඒ නමුත් අර අවසාන ක්‍රමානුකූලව දැක්ුවා භාවනා පහත භාවන්තිමට අර බොජ්ජංග භාවනාව. හොඳයි එහෙම කෙටියෙන් සලකා ගන්න. ඔන්න එතකොට අපි ඔය දැන් මේ සම්බාසව සූත්‍රයේ සාරාංශය වශයෙන් අර කියාපු ආශ්‍රව ප්‍රහාණ ක්‍රම හත දැක්ුවා. ඒව අවසන් කරන්නේ බුදුරජාණන් වහන්සේ යම්කිසි භික්ෂුවක් යම් ආශ්‍රවයන් දර්ශනයන්ගෙන් ප්‍රහාණය කළ යුතුද? ඒ ආශ්‍රවයන් දර්ශනයෙන් ප්‍රහාණ කළාද? යම් ආශ්‍රවයන් සංවරය තුලින් ප්‍රහාණය කළ යුතුද? ඒ ආශ්‍රවයන් සංවරය තුලින් ප්‍රහාණය කළාද? පටිසේවන කියලා කියන පාවිච්චය තුලින් ප්‍රහාණය කළ යුතුද? පාවිච්චය තුලින් ප්‍රහාණය කළාද? යම් ආශ්‍රවයන් ඉවසීම තුලින් ප්‍රහාණය කළ යුතුද? එම ඉවසීම තුලින් ප්‍රහාණය. යම් ආශ්‍රවයන් මගහැරීම තුලින් ප්‍රහාණය කළ යුතුද? ඒවා මගහැරීම තුලින් ප්‍රහාණය කළාද? යම් ආශ්‍රවයන් දුරු කිරීම තුලින් ප්‍රහාණය කළ යුතුද? දුරු කිරීම තුලින් ප්‍රහාණය කළාද? යම් ආශ්‍රවයන් වැඩිම භාවනාව තුලින් ප්‍රහාණය කළ යුතුද? භාවනා කළා නම් ඒ භික්ෂුව තණ්හාව ක්ෂය කළා. ඔක්කොම නිවර්ණ ඔක්කොම සංයෝජන අනිත් පැත්ත හැරිවුවා. රහතුන්. මොන එතකොට අරහත් වෙන්නේ සුබ්බාසෝ සූත්‍රයේ කෙලවර. ඊළඟට දැන් අපි මේක ගැන ටිකක් නැවතිලා තව හිතන්න බලමු. මේක තව ගැඹුරට යන්න තියෙන දේවල් තියෙනවා. දැන් මේ ආශ්‍රව ගැනයි අපි කතා කළේ. ආශ්‍රව කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. ඇතැම් තැන්වල දිඨාශ්‍රව කියලා එකකුත් තියෙනවා. දැන් අර කිව්වනේ අර මත් කරවන ගතිය තුල කාමයන් තුල පෙළඹීම තුලින් අර මත් වෙන ගතිය, ඒකට තවත් පෙළඹීම් වෙන ගතිය තියෙනවා. ඊළඟට දික්ටි වෙනවන්දවත් එහෙම දීර්ඝ කාලයක් දික්ටි වෙලින් ඉන්න කෙනෙක් මුදා ගන්න බෑ ඒ තරමට ඒක පටලැවි. ඇතැම් තැන්වල දිඨාශ්‍රව කියලා තියෙනවා. නමුත් ඒක සාමාන්‍යයෙන් අවිද්‍යාවටම අයිති. ඒකයි. ඊළඟට කාමාශ්‍රව, භවආශ්‍රව කියන්නේ භවයේ පැවැත්ම තුල. පැවැත්මට තියෙන ආසාව, භව භව තෘෂ්ණාව මොහොම බරපතල එකක්නේ. භව තණ්හා. ඊළඟට අවිද්‍යාව අර අන්ධකාරයට කැමති බව, ආලෝකයට අකමැති බව. අන්ධකාරයේ තමයි සතුට ලබන්නේ. අන්ධකාර ආලෝකයට කැමති නෑ. ඔන්න එතකොට ඒ කියාපු කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ඇතැම් තැන්වල දිඨාශ්‍රව කියලා තියෙන බව සලකගන්න. ඔන්න ඊළඟට අපි එන ඕග කියන වචනේ. ඒ කිට්ටුවෙන් යන වචනය. ওই දෙක අතරේ වෙනසක් අපි පෙන්වන්න කරන්න ඕන. කලින් අවස්ථාවක යන්තමින් පෙන්වන්න කරා. දැන් මේ ඕග කියන කතා, ඕග කියන වචනේ වටිනාකම කියනවා නම් කොයිතරම්ද කියතෝ. ඒතර සංගීතීකාරක මහරහතන් වහන්සේ කොටිකුත් සූත්‍රය තියෙද්දි සංයුත් සංගයේ පළමුවෙනි සූත්‍රය හැටියට ඉදිරිපත් කළේ ඕඝතරණ සූත්‍රය. මෙහිමයි කියතින් කියතොත් රාත්‍රිය දේවතාවෙක් වෙල බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කෙසේද නිදුකාණිනි මාරිස කතන්නු මාරිස කෙසේද නිදුකාණිනි ඔබ මේ සැඬවතුරි නැතර උනේ සැඬවතුරි කිව්වේ සැඬවතුරු හතරක් තියෙනවා කාමෝග භවෝග දිඨෝග අවිජ්ජෝග කියලා කාම සැඬවතුරු භව සැඬවතුරු දික්ඛි සැඬවතුරු අවිජ්ජා සැඬවතුරු කියලා හතරක් එතකොට මේවා මේ ඕග හතරෙන් කොහොමද ඈතර උනේ කියලා බුදුහාමුදුරන්සේ බුදුරජාණන් කියනවා ඒක හරි ප්‍රේලිකාවේදී ගාත පුංචි පිටුරක් දෙන්නේ මම අපපතිච්ඡං අනායුහා අපි මේක සිංහලට කරලා ගත්තොත් මම නොනවතිමින් නොදඟලමින් සැඬවතුරින් ඈතර උනේ ඉතින් අහනවා මේක තව විස්තර කරනවා මොකද එහෙම කියවහම මොන දේවතාවට බුදුහාමුදුරන් ප්‍රකාශ කරනවා මම නැවතුනොත් මේ සැඬවතුරේ නැවතුනොත් ගිලා බහිනවා දඟලුවොත් ගසාගෙන යනවා ඒක නිසා මම නවතින්නෙත් නැතුව දඟලන්නෙත් නැතුව සීරු වෙන්න ඈතර උනා ඒකයි සූත්‍රය නමුත් මේක මහ ගැඹුරු අර්ථයක් මෙතන තියෙන්නේ අපි කලින් අවස්ථාවල් පෙන්න දුනා මෙතනම මැදුම් පිළිවෙත තියෙනවා මැදුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපදාව ඒකට අපි කිව්වේ අර ප්‍රායෝගික සාපේක්ෂක ආදි වචන වලින් පෙන්වුවේ මොකද මේ සැඬවතුරු හතර දැන් ටිකකට ඔන්නිනාට ඒක ගැනයි මේ කතාව ඔන්න දැන් ආසව කියන එක මේකට කිට්ටු කරන්න බලමු දැන් අපි දොළ පාරක් ළඟට ගියාම අපිට පේනවා ඔය ගලාගෙන යන වේගෙන් ගලාගෙන යන සැඬවතුරු හතර අපිට ඕන වෙන මෙතනින් ඈතර වෙන්න එතර වෙන්න මේකට අඩිය තියුවට පස්සේ අපිට මේක ඕග හැටියට ගලා ගලා යන වතුර හැටියට නෙමෙයි පේන්නේ ගලා එන වතුර හැටියට හිතලා බලන්න අපි අඩිය තියුව හැටිය අපේ තියෙන අඩියවත් විශ්වාස නැහැ ගලාගෙන යනවා ඊළඟ අඩිය තියන්නත් බෑ මෙහෙ වතුර පාරට ගලාගෙන යනවා එතකොට අපි අර අර එකම ඕගේ දිහා අපි බලන්නේ ගලාගෙන යන වතුරක් හැටියට නෙමෙයි ගලා එන වතුරක් හැටියට අන්නාසව පදේ ඔන්න හිතා ගන්න එතකොට මේ ආර්ය ශ්‍රාවකයා මේ සැඬවතුරු වලින් ඈතර වීමේදී මේ කියන ප්‍රවාහයෙන් කොටින් මාර අර මත් කරවන ගතිය කිව්වේ මේ දීර්ඝ කාලයක් මේ ගලාගෙන යන මේක මේ ප්‍රවාහ ශක්තිය. ඒ ප්‍රවාහ ශක්තියෙන් බේරෙන එක පහසු නෑ. මේකෙන් බේරෙන්න පහසු නෑ අර බුදුරජාණන්සේ ඉස්සෙල්ල කරේ. දැන් මේ පින්නතුනේ ඒ නිගේ දන්නවනේ අන්ත දෙකක් තුල බුදුරජාණන්සේ අර ඉස්සෙල්ලා සුරාමසුකල්ලි කාණියෝගේ අංගේ තියුණේ කිය අමුතුවෙන් කියන දෙයක් නෑනේ. ඊළඟට නිගණ්ඨයෙන් වාතේ තියුණු නිසා දුක්ඛේනෙව සුඛං අධිගන්තබ්බං දුකෙන්මයි සැපය ලබන්න කියලා කයට දුක් දෙන්න හාය අවුරුද්දක් අර විදියට දුෂ්කර ක්‍රියා කළා. අන්න අර ඒ අන්තයට ගියා. ඒ දෙකට මැදිනුයි බුදුරජාණන්සේ මේ සොයාගත්ත මැදුම් පිළිවෙත. එතකොට මෙතන නැවතීම තමයි කාමසුකල්ලි කාණියෝගේ. ඒක තුල ගිලා බහින අපාය දක්වා. ඊළඟට අර නිගණ්ඨයෙන් කළා වගේ බුදුරජාණන්සේට තන්තිමට තේරුණා. දැඟලුවා. දැඟලීම තුලින් ගසාගෙන. ඒත් බේරුමක්. ඒ වෙනුවට සීරුවෙන් ඈතර වෙන්න ඕන. අන්න ඒ ටිකයි පින්නතුනි මේ සබ්බාසව සූත්‍රය තුල තියෙන්නේ. එතකොට මේ සබ්බාසව සංවර පරියායන් කිව්වේ මොකද? අර වතුරට බැස්සට පස්සේ මේ ඈතර වීමේදී අපිට සමහර දේවල් ලෝකීය පිළිබඳව කල්පනා කරලා බලනකොට ඇතුවත් බැරි නැතුවත් බැරි තත්ත්වයක් තියෙන්නේ. ටිකක් හිතලා බලන්න. යම් කිසි මුලින් ඉඳලා මේ කල්පනා කරොත් යම් කිසි දර්ශනයක් අවශ්‍යයි අපේ ජීවිතයට. එතකොට අර කියාපු දෘෂ්ටිය අල්ලගත්තොත් කවදාවත් ඒක තුල කරකැවෙන්නේ හරියට බුදුරජාණන්සේ කියලා තියෙන සක්කාය දිට්ඨියට යට වුණු පුද්ගලයා බල්ලගේ උපමාවෙන්. දැන් මේ බල්ලා බැන්දොත් එහෙම මොකක් හරි ලීයක ලණුවකින් මූ කරකැවෙනවා ඒ උට ගැලා එහාට යන්න බෑ. ඒ වගේ තමයි අසුතවා පුසුජනෝ සා ගද්දුල බද්දෝ මේ කියලා ඒ විදිහට බල්ලෙක් අණුවක බැන්දාම ඒක වටේම කරකැවෙන මිසක් එයින් මිදීමක් නැතුව වගේ සක්කාය දිට්ඨිය ගත්ත මිනිහට මිදීමක් නැහැ. ඒක නිසා බුදුරජාණන්සේ වෙනුවට අන්න ස්ථාවරයක් වෙන ස්ථාවරයක් දැක්ුවා. චතුරාර්ය සත්‍ය. ඒකමයි පින්වතුනි ඒක සම්මා දිට්ඨි පුබ්බංගම ඒක පෙරටු කරගෙන අපි මේ ගමනේ යන්නේ. ඔන්න එතකොට මේ දිට්ඨිය මුල් වෙන හැටි. ඊළඟට එතන ඉඳලා යන ගමනේදී අර වතුරු පාරෙන් බේරෙන හැටි ඊළඟට හිතලා බලන්න. දැන් අර සංවර අපිට ඇස් දෙක වහගෙන ඉන්න බෑ. ඇතැම් බ්‍රාහ්මණින් ගිහම අධයක් තිබුණා. ඉංග්‍රීසි සංවරය කියන්නේ ඇහින් බලන්නේ නැහැ. කනෙන් අහන්නේ නැහැ. අන්න බුදුරජාණන්සේ වහාසයට ලක් කරා. එහෙම ඉන්න බෑනේ. ඒ වෙනුවට අපි කිව්වේ බුදුරජාණන්සේ කිව්වා නියම දොරටු පල්ලෙක් වෙන්න. අවශ්‍ය තැනදී. ඒක තමයි පටිසංඛා යෝනිසු. නුවණින් කල්පනා කළා ඇස සංවර කරගන්න, කන සංවර කරගන්න අන්න එතන. එහෙම ඇදුම් පිළිවෙත්. ඒ වහගෙන ඉන්නවනේ. ඒ වගේම ආහාරය ගැන ඒත් බුදුරජාණන්සේ අන්තයට ගියානේ. කොයිතරම් අර ශරීරයේ කුෂ වෙනකන් සම්පූර්ණ ආහාර ප්‍රතික්ෂේප කළා ඉඳලා මහා දුෂ්කර ක්‍රියා කළා තේරුම් ගත්තා. මේක හරියන්නේ නැහැ. අන්න ඒක තමයි අන්තිමට ඒ වෙනුවට අපිට ආහාර ගන්න වෙනවා. අන්න ආවම අවශ්‍යතාව සැලකලා. එතකොට ඒ සිව්පසය පිළිබඳව තියෙන්නේ අන්න ඒක තියෙන්නේ දැන් අරකේ තියෙන්නේ ඉන්ද්‍රිය සංවරය වගේ මේකට කියන්නේ ඥාන සංවරය කියලා අතීත ආචාර්යවරු දක්වනවා. නුවණින් සංවර වෙන ප්‍රත්‍යවේක්ෂා කිරීම තුළින් අර ආහාරයෙන් ආහාර තෘෂ්ණාව රස තෘෂ්ණාව ආදියට ගසාගෙන යන්නේ නැති වෙන්න. අවමා මේ මගේ කය පවත්වා ගැනීම සඳහා හුදෙක් අන්න යාවදී උපදේ හුදෙක් මේ බ්‍රහ්මචර්යාවට උපක්‍රම උපකාරයක් වශයෙන් මම මේ ආහාර ගන්න කියලා ඒකත් භාවනාවකට අරවලා අන්න එක තමයි අර පටිසේවනා එතකොට ඒවා ඒක තුලින්ත් අර දිය හිතාගන්න දැන් ආහාර නොගින බෑ මේ අපි මේ නිවන් ගමන යන්න ඕනේ අර විදිහට යම්කිසි දර්ශනයක් පෙරට කරගෙන අන්න ඒක චතුරාර්ය සත්‍යයෙන් දුන්නා. ඊළඟට ඒ ගමන යාමේදී අපට ආහාර ගන්න අර කියපු සිව්පසේ අවශ්‍ය වෙනවා. චීවරය, ආහාරය, සේනාසනය, ගිලානප්‍රත්‍ය, ආවන වපටිනාකම් යන සලකලා ඒක අවශ්‍යතාවල් යන සලකලා පටිසංකා නුවණින් මෙනෙහි කරමින් ගන්න. අන්න එතකොට ආහාරය පිළිබඳව ඊළඟට අනිත්‍ය ගැන මේ විදිහට සලකා ගන්න. ඒ ඊළඟට අපි හිතමු අපි පින්ඩ පාති ගියා ලැබුණේ නැහැ. සංඝයාවන්සලාගේ ජීවිතයට එල්ල කළ බුදුහන්ස කියන්නේ ඊළඟට මොන හේතුවකින් හරි අපට සේනාසනයකුත් නැහැ තවත් අඩුපාඩු ගන්න තියෙනවා එතකොට ඒවට කියලා දායකයොත් එක රණ්ඩු වෙන්න කියලා තමුසෙලා මොකද මේ අපි මහණ උනේ කියලා අපට තමුසෙලා බලා ගන්න එපා අපි එහෙම කියලා මොකක්වත් නැතුව ඒව දරා ගන්න ශක්තියක් තියෙනවා අන්න අදිවාසන පටිසේවනාගේ අදිවාසන ඉවසීමත් අවශ්‍ය වෙනවා ඒ ඉවසන්නේ ශීතල උෂ්ණය කුසගින්න පිපාසය මැසි මදුරු කරද කැලෑවේ ඉන්නකොට ඒවා ඒවා හැම එකක්ම එපමණක් නෙවෙයි මිනිස්සු කියන අනුන් බැනු තවත් නෙකුත් දේවල් ඒවා ඒවා දරා ගන්න වෙනවා මොකද ඒවා දරා නොගැනීම තුලින් කෙලෙස් උපදිනවා නම් විඝාත පරිලාහෙස ඒව නැති කර ගැනීමට සාධාරණ නෑ මොන මිදුම් පිළිවෙත එතකොට ඒවා ඉවසීම පිළිබඳ අදිවාසනා එකින් එක හිතා ගන්න අර කියාපු දේවල්ම තමයි විශේෂයෙන්ම අර ඉන්ද්‍රිය සංවරය ගැන කියනකොට මතක් කරගන්න ඒකේ සාමාන්‍ය සඳහන් වෙනවා චක්කුන්ද්‍රියන් අසංඋතං විහරන්තං අභිජ්ජා දෝමනසා පාපකා කුසල දම් දැඩි විෂම ලෝභියත් දෝමනසත් අදාළ දෝමනසටත් අදාළ පාපකා කුසල ධර්ම ගලායම වැළැක්වීමටයි ඇසකන්නාසය ආදී සංවර කරගන්නේ ඒ වගේම දැන් මේ කිව්ව විදිහට මෙතෙන්දින් අර ඉවසීම ඒවා ඒවා සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන දේවල් නමුත් බලාපොරොත්තු නැති වුණාම ඒක තුලින් හිතේ විඝාත පරිලාහ කියලා කියන්නේ බලාපොරොත්තු කඩවීම තුලින් ඇති වෙන වෙහෙස නැවිලි නැති කරලයි අන්න ඒවා දරා ගැනීම ශක්තිය. එතකොට ඒ අදිවාසන ඊළාට ඒ වගේම අපිට සමහර දේවල් පරිවර්ජන. දැන් කැලෑවට යන්න වෙන භාවනා කරන්න. කැලෑවට යන්න වුණ පළියට මම යෝගාවචරයේ කියලා මේ අලිකොටි වලසුන් ඉස්සරහට යන්නේ නැහැ. හැකිතාක් ඒ සර්පයෙන්ගෙන් ඒ උව දුරු වලින් බේරිලා ඉන්න උත්සාහ කරනවා. ඒ වගේම එපමණක් නෙමෙයි කියන්නේ එතන පාපක මිත්‍රයින්ගෙන් පරිවර්ජනය කරනවා වර්ජනය කරනවා අගෝචර ස්ථාන වලින් මොකද ඒ අපකීර්තියෙන්න පුළුවන් නිසා අන්න එනුවණින් සලකලා එකක් පරිවර්ජනා පහතබ්බා ওই විදිහට ඊළඟට විනෝදනා පහතබ්බා ඒකත් පහසුවෙන් සලකා ගන්න පුළුවන් සිතට එන සිතිවිලි මේ සිතිවිලි ධාරාවල් කල්පනා කරලා ඒවයි ආදීනව ගැන සලකලා අන්න ඒක දුරු කිරීම තුලින් අන්තිමට කියන්නේ භාවනා පහතබ්බා සති ධම්ම විචේ විරිය පිහිටි ඒ ආදී දේවල් ඒ බොද්ධංග ධර්ම නොවැඩීම තුලින් යම් ආශ්‍රය තියෙනවා නම් වැඩීම තුලින් නැති වෙනවා ඒ නිසා අන්න එතකොට මේ ඔක්කොම කියන්නේ මොකටද අර සතර චතුරෝගයෙන් ඈතර වීමට චතුරෝගයෙන් ඈතර වීම නිකන් බලාගෙන ඉන්න එකක් නෙවෙයි මේකට බැහැලා ඈතර වෙන පුද්ගලයාට මේ ප්‍රශ්න තියෙන්නේ ඒ ප්‍රශ්නේ වලට අන්න බුදුරජාණන් වහන්සේ අර සබ්බාසෝ සූත්‍රයෙන් පෙන්නවා ඒවා සංවර කරගන්න ක්‍රම ඔන්න එතකොට අපි සාමාන්‍ය වශයෙන් ඔය ටික කිව්වා ඊළඟට මතක් කරගන්න අපි කලින් කියාපු එක මෙතෙන්දී අර බුදුරජාණන් වහන්සේ මේ දක්වපමණ මැදුම් පිළිවෙත තුල තියෙන ගැඹුර මනසිකාර්ය කියන එක අර ඒක අපි කලින් අවස්ථාවල ඒක නම් ධර්මයේ තියෙන උපමාවක් නෙමෙයි බොහෝ අවස්ථාවල මේ පින්නතුන්ට කියලා තියෙනවා නාම රූප විඥාන කියන කතාවේදී අපි පෙන්නවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර්ය කියන මේ පස් දෙනාගෙන් මනසිකාර්ය බුදුජානසිකේ මැදුම් පිළිවෙතට උපකාර කරගත්තා අපි අර උපමාවට කිව්වේ යම් කිසි නඩුවක සාකිකාරී නැත්නම් ඒ වගඋත්තර කරුවකුන් කෙනෙකුට සමාව දීලා රජේ සාකිකරුවෙක් කරගෙන ඒ කතන්තරය අහගන්නවා වගේ බුදුරජාණන්සේගේ නාම ධර්මවල තියෙන මේ හැංගිලා ඉන්න මානසිකාරයා යාම තමයි ලොකුම හොරා අයෝනිසෝ මානසිකාරය හැටියට වේදනා සංඥා චේතනා ස්පස්ස ඕවා එකතු කරගෙන මෙච්චර කාලයක් අපිව සංසාරේ අරගෙන ආවා බුදුරජාණන්සේ එයායිම කරින් අල බෙල්ලෙන් අල්ලගෙන කිව්වා තමුසේ අපේ සාකිකාරයා වෙනවා හැබැයි තමුසේ අයෝනිසෝ කම ඇතැරලා අද ඉඳලා යෝනිසෝ වෙන්න ඕන අපි තමුසේට සමාව දෙනවා කියලා අන්තිමට ඔන්න මිනිහගෙන් තමයි අපි ඔක්කොම ඉදි කරගන්නේ ඒ යෝනිසෝ මානසිකාරය තමයි අපි පින්නතුනේ කිව්වේ ප්‍රඥාවේ මූලබීජය කියලා එතකොට ඒ මූලබීජය ඒක නිසාම තමයි ඔය දස්සනා පහතබ්බා අර කිව්ව විදිහට අයෝනිසෝ යෝනිසෝ කියන එක වෙන් කරන අරගෙන ඒක ආශ්‍රයනුයි මේ බුදුරජාණන් වහන්සේ මුළු මහ ප්‍රතිපදාවේ යෙදීමට අවශ්‍ය ධෛර්යය අපට මතු කරලා දුන්නේ. එහෙම නැත්නම් ස්ථාවරයක් නෑ මෙතනින් පටන් ගන්න බෑ. ඒ තරම්. මොකද අර කලින් කියපු කාරණේ ආශ්‍රව වලින් එකක් අවිද්‍යාවක්. නමුත් අවිද්‍යාව නිසායි ආශ්‍රව ඇති වෙන්නේ. ඒ ඇති වෙන්නේ අපි අර කිව්වේ අවිද්‍යාව ඒක මට්ටු කරන්නයි. ඒ වෙනුවට අපි අර මිත්‍යා දෘෂ්ටි වෙනුවට සම්මාදිතේ පෙරටු කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් පෙරටු කරගෙන මේ ගමන යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ සබ්බාසව මේ ආශ්‍රවයන්ගේ වටිනාකම ආශ්‍රවයන්ගේ මේ අපේ බුද්ධ ප්‍රතිපදාවට අදාළ වටිනාකම ඔය ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන්. එතකොට අර ඒ මත්වීමේ ගතිය ඒක තුල ලෝකයා තවදුරටත් දිගින් දිගටම කාම භව දිට්ටි එහෙම නැත්නම් අවිජ්ජා ඒවා තුල මේ පෙළඹීම් ශක්තිය වැඩි. ඒවා කඩන්නයි බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉදිරිපත් කළේ. ඒකත් ආරම්භ වෙන්නේ සම්මාදිට්ඨියෙන්. සම්මාදිට්ඨි සම්මා සංකප්පා සම්මා වාචා ආදී වශයෙන් සම්මා සමාධියෙන් කෙළවරන මේ ප්‍රතිපදාව. ඒකයි කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි මේ ආශ්‍රව එහෙම නැත්නම් මේ ආශ්‍රව ක්ෂය කිරීමේ ප්‍රතිපදාව හැටියට ගන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ ආශ්‍රව කියන වගේම දැන් ඕඝ කියන වචනේත් ඒ හැම එකෙම තියෙන්නේ මේ දීර්ඝ කාලයක් සංසාරේ සත්වයා ආපු ඒ සාංසාරික පුරුදු ප්‍රවාහයක් කියලා හිතාගන්න. සාංසාරික පුරුදු ප්‍රවාහයකටයි මේ ආශ්‍රව ඕඝ ආදී වචනින් යොදලා තියෙන්නේ. ඒ ප්‍රවාහයෙන් මිදීම අර සැඬවදුරෙන් මිදීම වගේ හරි අමාරුයි. ඒ සැඬවදුරෙන් එකයි කිව්වේ එකට බැස්සට පස්සේ එක ගහගෙන යනවා එක ගිලා බහිනවා. අර අන්ත දෙක එකයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තියෙන ගැඹුරුම කාරණේ මැදුම් පිළිවෙත කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේත් අද්දකීම් තුලින් තේරුම් ගත්තා. ඒකාන්තයක ඉඳලා අනිත් අන්තයට වැටුණා. මේ අන්තිමට තේරුම් ගත්තා මේක මේ ලෝකයේ යථා තත්ත්වය තේරුම් ගත්තට පස්සේ මේ සිව්පසේ එහෙම නැත්නම් අනිකුත් දේවල් මේවා නැතුවත් බෑ. ඇතුවත් බෑ නැතුවත් බෑ. අන්න එතෙන්දී අර යෝනිසෝ කියන වචනේ නුවණින් මෙනෙහි කිරීම තුලින් තමයි යම් අවස්ථාවක සීරුවෙන් දැන් වතුර පාරකට බැහැලා වේගෙන් ගලාගෙන යතුරු පාරකට කණිකුණු ඔට්ටු අල්ලලා කියන්න බෑ මම මෙතෙන් ඉඳලා හරියටම මේක කෙලින්ම මේ ඉරක් ඇඳලා කියන්න වගේ අතෙන්ට යනවා කියලා. ඒකට බැස්සට පස්සේ වතුරටත් ඉඩ දෙමින් ටික ටික යන්න වෙනවා. මේ පින්නොන්ගේ කල්පනා කරලා බලන්න දිය පහරකින් ඈතර වෙන්න යන කෙනෙක් ඒකට ඉඩ දෙමින් යන්න ඕන. නමුත් ගමනක් යන්න ඕන. කපාගෙන යන්න ඕන. ඒක කපාගෙන යන්න ඕන. අන්න ඒ ශක්තිය අපි මේ ධර්මය තුල තියෙන. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ ටික මේ නොයෙකුත් විදියට ඔය ධර්මඵල ධම්පද ගාථා ආශ්‍රයෙන් පෙන්වුම් කරලා තියෙනවා. දැන් මේ ආශ්‍රයයන්ගෙන් ඕගයන්ගෙන් මිදුණාම කොතෙන්ටද යන්නේ? ඒක තමයි නිවන දිවයිනක් හැටියට දක්වලා තියෙන. ටිකක් හිතාගන්න. ඒ දිවයින අර ඒ ඕඝයන්ගෙන් ඈතරුණු තැන හැටියට දක්වනවා. දීපං කෛරාත මේ ධාවි යං ඕඝෝ නාභි කීරති. මහණෙනි නුඹලා දිවයිනක් හදාගන්න. ඒ අර දිය පහර වලට හසු වෙන්න නැති යම් වෙලාවක අර විදියට ආශ්‍රව කපාගෙන ඕඝ කපාගෙන ඈතරට ගියා නම් ඒ තැනත්තා ඉන්නේ දිවයිනක. ඒ දිවයින මොකක්ද? අරහත්ඵල විමුක්තියයි. ඒක තමයි අපි නොයෙකුත් දේශනාවල මතු කරේ. ඒ අර ඒ දක්වන ඇතැම් සූත්‍ර තියෙන බුදුරජාණන් වහන්සේ ඒවං සම්මා විමුක්තස්ස භික්ඛවේ විකුණෝ බුසාචේපි චක්කු විඤ්ඤාණා රූපා ආපාතං ආගච්ඡේයුං අමිසී කතමේ වස්ස විඤ්ඤාණං හෝති පිටං ආනිජ්ජප්පත්තං. ඒ කියන්නේ ඒ විමුක්ත සිත ඇති භික්ෂුවට මහා ඇසින් දෙකේ තු රූප රාශියක් ආවේවි. නමුත් ආපාතය කියලා කියන ඇසට පෙනෙන මයමට ආවේවි. නමුත් ඒවා තුල ඒ විඤ්ඤාණේ සිත මිශ්‍ර වෙන්නේ නැහැ. අනර ආශ්‍රව වලින් මිශ්‍ර වෙනවා. අමිසී කතං ඒව පිටං ආනිජ්ජම් ඒවට ගසාගෙන යන්නේ අනේජෝ කියන වචනේත් රහතන් වහන්සේලා හෙල්ලෙන්නේ නැහැ. තාදී ඒ වෙන්නේ අර දිවයිනට ගියාට පස්සේ. මොකද අර සලායතනෙන් ගලාගෙන එන්නේ ආරමුණු වලට. ඒවා ජය ගන්න තැනට ඒ හිත යොදලා තියෙනවා. ඒකම තමයි ඔය සබ්බ සංඛාර සමත ආදි වශයෙන් කියන්නේ. ඉතින් අරහත්ඵල සමාධිය ගැන කියන සමහර තැන්වල ඒ රහතන් වහන්සේලා ගැන කියන තැන යස් ආසවා පරිච්ඡීනා ආහාරේ චානිසිතෝ ශුඤ්‍යතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යස්ස ගෝචරෝ ආකාසේව සකුන්තානම් පදං තස්ස දුරන්නයන්. ඔය ධම්මපද ගාථාවක් අරහන්ත වග්ගයේ යස් ආසවා පරිච්ඡීනා යම් රහතන් වහන්සේ කෙනෙකුගේ ආශ්‍රයයන් ක්ෂය වෙලාද ආහාරී චනිසිතෝ ආහාරය පිළිබඳ වැල්මක් නැද්ද? ශුන්‍යතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යස්ස ගෝචරෝ ආහාරය පිළිබඳ වැල්මක් නැත්තේ මොකද? ගෝචරය කියලා කියන්නේ ගොදුරු බිමනේ. රහතන් වහන්සේලාගේ ගොදුරු බිම මොකද්ද? ආහාරය නෙවෙයි. ශුන්‍යතෝ අනිමිත්තෝ ච ශුන්‍යතා අනිමිත්ත බව. අහලා තියෙනුනේ අර ශුන්‍යත අනිමිත්ත අපනිහිත කියන ඒ විමුක්ඛ තුල එතනයි නිවන තියෙන්නේ. අර කියාපු අර ඉන්ද්‍රිය මේව අරමුණු වලින් මිදුණු තැන. ඒක ශුන්‍යතෝ අනිමිත්තෝච ඒකයි උන්වහන්සේලාගේ නියම විමෝක්ෂ ගොදුරු බිම. ඒකට අපි අර කියුවේ සම්මාද රහතන් වහන්සේලා බුදුරජාන් වහන්සේලා ඒ ගොදුරු බිමේ අර ජීවිතක් ජීවත් වීම අවශ්‍ය නිසා පමණක් පින්ඩපාතේ ගෙන භික්ෂුවක් කර මාහම් වෙන්න එපා කියලා බුදුරජාන් වහන්සේ අර කැලේට කියලා තුන් මාසයක් ඉන්නේ. මොකද්ද ගොදුර? අන්න අර කියපුවා ශුන්‍යත අනිමිත්ත අපණිත කියලා කියන්නේ නිවන්. එතකොට ඒ අවස්ථාවේදී ඒ සුකේ සුවේයි එතන අර කිව්වේ දිවයින කියලා කියන්නේ. ශුන්‍යතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යේස ගෝචරෝ. ආකාශයේ වන්නේ එතකොට උන්වහන්සේලාගේ මෙතන උපමාවක් දෙනවා මහපුදුම උපමාවක්. ආකාශයේ සකුන්තානම් පදං තස්ස දුරන්නයන්. අහසේ පක්ෂියෙක් පියාඹුවාම ඒ පක්ෂියා ගිහිච්ච පාර හොයාගන්න පුළුවන්ද? ඒ වගේ රහතන් වහන්සේලාගේ හිත කොහෙද යන්නේ කියලා හොතාගන්න බෑ. අරමුණක් නෑ. ඒක තමයි අනාරම්මණං චිත්තං කියන්නේ. සිතේ අරමුණක් කරවේ තැන් තැන්වල තියෙන අපි ඔය අපේ දේශනාවල පෙන්ලා තියෙනවා. දෙවියන් ශක්‍රයින් එහෙම බ්‍රහ්මයින් ඇවිල්ලා වඳිනවලු. නමෝතේ පුරිසාදඤ්ඤ. නමෝතේ පුරිසුත්තම. යසතේ නාබිජානාම යම්පි නිස්සය ජයසි. පුරිසෝත්තමයන්න් වහන්සේ පුරිසාජානේ පුරිසයන් වහන්සේ ඔබතුමාට වහන්සේට නමස්කාර වේවා. මොකද ඔබ වහන්සේ යමක් නිසා ධ්‍යාන වඩනවාද ඒ අරමුණ අපට පෙනෙන්නේ නැහැ. මොකද්ද? අනිමිත්ත අපණිත සුනි. නිමිත්තක් නැහැ. ප්‍රණිදියක් කියන ආසාවක් නැහැ. ශූන්‍යතාව කියන ආත්ම සංඥාවක් නැහැ. අන්නේ විමුක්ත తත්වය තමයි දිවයින. ඒකට හිතාගන්න අර සැඬ වතුරෙන් එතෙර වෙලා, සැඬ වතුර හතරෙන් එතෙර වෙලා, අර ආශ්‍රව ශක්තියෙන් බේරිලා ගිහිලා අන්තිමට රහතන් වහන්සේලා ගොඩ වැදින්නේ ඒ දිවයිනටයි. ඒ දිවයින තමයි උන්වහන්සේලාගේ විමුක්තිය කියලා කියන්නේ. මොකද හේතුව? මෙලොවම භව නිරෝධය අද්දුටුව. ඒකට අරවා භවය සම්බන්ධ දේවල්. ඒවා භවය හා සම්බන්ධ දේවල්. ඔය වගේම වටිනා ධාතාවල අතන මෙතන තියෙනවා. අපි එකක් විතර කියමු. කාලේ තියෙන හැටියට කියමු. සුන්දරික භාරද්වාජ සූත්‍රය කියලා සුත්ත නිපාතයේ සූත්‍රයක තියෙනවා. භවාසවා යස්ස වචී කරාච විදූපිතා අත්ථගතාන්න සම්ති. යම් ඒ රහතන් වහන්සේ ගැන කියන්නේ මේ බුද්ධ වචනය. භවාසවා යස්ස වචී කරාච. ඒ රහතන් වහන්සේගේ භවාශ්‍රවයන් ක්ෂය වෙලා. ඒ වගේම ඔන්න අමුතු වචනයක් තියෙනවා. වචී කරාච. වචී කරා කියන කටුවාවල තෝරන්න වෙන විදිහකට පරුස වචනේ කියලා අපි පෙන්ලා දුන්නා. එතන වචී කරා කියලා කියන්නේ මේ භාෂා ව්‍යවහාරියම භවයට ලෝකයට අයිති දෙයක්. ඒයුත් මෙදෙන්න වෙනවා. වචී කර කියන්නේ වචන රොඩ්. මේ භාෂා ව්‍යවහාරය තුල තියෙන ප්‍රපංචයේ වචන රොඩ්ෙනුත් තථාගතයන් වහන්සේලා මිදිලා ඒක තමයි උන්වහන්සේලා විමුක්ත අවස්ථාවල උන්වහන්සේලා පපංච සංඥා සංඛා පහන වගේ අපි කියලා තියෙන නිසා මේ ප්‍රකාශ කරන්න කෙටියෙන් ඒවා ඇතැම් අවස්ථාවල හිත යොදෙනවා. අර ලෝකේ ව්‍යවහාර වලින් මිදුණු ඒ අනිමිත්ත තත්වයට එතන පටවියාපෝ තේජෝ වායෝ මුකුත් නැහැ. ඉරහත තාරකා නැහැ. යාමක් නැහැ. ඒමක් නැහැ. උපතක් නැහැ. මරණයක් නැහැ. ඔය කියන නිවන පිළිබඳ විස්තර මෙච්චර කාලයක් තෝරගන්න බැරි වුණේ අන්න අර කියාපු දිවයින තේරුම් ගන්න බැහැ. ඒ වෙනුවට ඒ කට්ටිය දිවයින කිව්වේ අර සිය දෝරිස් නිවන. සිය දෝරිස් නිවන මරණින් මතුවෙන එකක්. අපි පෙන්ලා දුන්නා රහතන් වහන්සේලා මෙලොවම අත්විඳින අන්න අර කියාපු මේ ප්‍රත්‍යක්ෂ තත්වයයි භවයේ භවආශ්‍රව. අර කියාපු අර ආහාර පාන ආරිය දේ ගොතුරු පමණක් නෙවෙයි. කොටින්ම කියද්දත් භාෂා ව්‍යවහාරය තුල පවා තියෙන මිනිසුන් මුලා කරන ගතියෙන් රහතන් වහන්සේලා මිදිලා කොයිතරම් දෙකද තැන් තැන් වල තියෙනවා ඒ රහතන් වහන්සේලාගේ මිමුත්‍ය පිළිබඳව. සෝ කායති පිනෝති, සා වාචාති පිනෝති, සෝ මනෝති පිනෝති, චිත්තං තං නොහති, වත්තුං තං නොහති, ආයතනං තං නොහති, යම් පත්‍යා සජ්ජත්තං සුඛ දුක්ඛං. ඇතුළතින් සැපද ඇති වෙන කයක් කියන දෙයක් නැතිනෝ, කය කියන හැඟීමක් නැතිනෝ, වචනේ කියන හැඟීමක් නැතිනෝ, මනස කියන හැඟීමක් නැතිනෝ. එතකොට කය වචනේ මනස තුලයි ඔක්කොම ක්‍රියාකාරීත්වයන් තියෙන්නේ. මේ කාලේ වචන කියන ක්‍රියාකාරකම් ඔක්කොම තියෙන්නේ කය වචනේ මනස ආශ්‍රයෙන්. අන්න රහත් සිතේ එතකොට කයටත් තැනක් නැහැ, වචනයටත් තැනක් නැහැ, මනසටත් තැනක් නැහැ. ඒකත් ඒ ටික තමයි අර නොයෙකුත් විදිහේ පුදුම විදිහේ නස්චාර්ථවත් වචන රාශියකින් ප්‍රතිෂේධාර්ථවත් වචන රාශියකින් නිවන ගැන සූත්‍ර රාශියක දක්වලා තියෙන්නේ. මොකද ඒ විමුක්තිය වචන වලින් ප්‍රකාශ කරන්න බැරි වචනය එහි පිටිම ලෝකයා භවය හා සම්බන්ධ. ඒ භවය යමක් ගැන අහුවාම කියන්නේ භවයට අදාළ වචන වලින්. නමුත් යම් අවස්ථාවක පූර්ණ විමුක්තිය වෙන්නේ ඒ භවයට අදාළ වෙන එකක් තබා භාෂා ව්‍යවහාරයෙන්. වාග් ව්‍යවහාරය බුදුරජාණන් පාවිච්චි කරනවා. නමුත් ඒක තමයි අපි බොහෝ අවස්ථාවල පින්නුවේ තථාගතයන් වහන්සේ පිළිබඳ තමන් වහන්සේ පිළිබඳ පොට්ටපාද සූත්‍රයම අවසන් කරන්නේ. ඉතිමා කෝචිත්ත ලෝක සමඤ්ඤා ලෝක නිරුත්‍යෝ ලෝක වෝහාරා ලෝක පඤ්ඤාත්‍යෝ යාහි තථාගතෝ වෝහරති අපරාමසං. මේ චිත්ත කියලා ඒ පුද්ගලයාට අමතන්නේ චිත්ත මේ ඔක්කොම ලෝක සමඤ්ඤා ලෝකේ සම්මුතිය ලෝක ව්‍යවහාර ලෝක ප්‍රඥප්ති ඒවා තථාගතයන් වහන්සේව පාවිච්චි කරනවා ඒවා ව්‍යවහාර කරනවා නමුත් පරාමර්ශණය කරන්නේ දැඩිව ගන්නෙ නෑ දැඩිව ගන්න හරියට අර අපි කලින් උපමා කිව්වේ වැඩි හිටියෝ බබාගේ භාෂාව පාවිච්චි කරන්න වගේ එතකොට ලෝකයාගේ භාෂාව අන්න එතකොට භාෂාවට ගිය කල ඒ රහත් හිතේ ඒකම තමයි අර අරමුණක් නැති වෙන්නේ සාමාන්‍ය ලෝකයේ අරමුණු හැටියට හිතන හැම එකක්ම ගිරාඳ තාරකා ඇතුළු පැවැත්ම පිළිබඳ ඇතීම් නැතිීම් චුති උප්පත්ති වෙන දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී පමණක් නෙවෙයි කුටිම්ම කියතොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත ධර්ම දැන් ඔය විද්‍යාඥයින් මේ දඟලන්නේ මේවා හතර මොකද්ද කියලා හොයාගන්න මනසින් ඈත් කරලා මේ හිතන හිතෙන් ඈත් කරගෙන ඔය නොයෙකුත් විද්‍යාඥයින් අන්තිමට කෙලවරට ගිහිල්ලා කරගන්න දෙයක් නැතුව ඒ විද්‍යාවටත් මේ කාලකන්‍ය විද්‍යාව කියලා නිග්‍රහ කරන අවස්ථාවක් මේ ඇවිල්ලා තියෙන්නේ අන්න විද්‍යාව අවසාන කෙලවර නමුත් ඒ විද්‍යාවේ අවසාන කෙලවර දැන් ඒගොල්ලන්ට තේරෙලා තියෙන තේරෙන්න ඕනේ ඇත්ත වශයෙන් අර බුදුරජාණන් කිව්වා කාරණේ මනෝපුම්බංගම ධම්ම ආදි වශයෙන් පෙන්නු කරන්නේ ඉතින් මෙතන ඒ කියන්නේ අර අවසාන වශයෙන් බලනකොට අවසාන පරිච්ඡේදයෙන් බලනකොට ඒ රහතන් වහන්සේලාගේ ඒ භව නිරෝධ විමුක්තිය අපිට හිතාගන්න බැරි දෙයක් මොකද එහෙම විමුක්තියක් නැත්නම් සැකයෙන් සැකය තුලනි රහතන් වහන්සේ ටිකකට හිතාගන්න මේක මරණින් මතු නිවනක් ගැන නිවනක් නම් මරණ වේලාවේ සැකෙන්නේ මැරෙන්නේ අන්න බුදුරජාණන් වහන්සේ එතකොට බුදුරජාණන් රහතන් වහන්සේලා මෙලොවම අද්දුටුවා භව නිරෝධ තත්වයක් අර කියාපු විදිහට භවයට අදාළ යම් තවත් දේවල් තිබෙනව නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ බුදු ධර්මත් ඇතුළුව ඒ හැම එකක්ම මනසින් මකා හැරලා ඒකට කියන්නේ විරාජිතා ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සංකල්ප පවා ඒවා නිසා ඇති වෙන නොයෙකුත් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක යාම් මීම් ඒ හැම එකක්ම ඒවායේ ඒ හිස් භාවය ශූන්‍යත්වය බුදුරජාණන්සේ ප්‍රත්‍යක්ෂ කරගෙන ඒක තමයි විමුක්තිය කියන්නේ අරහත් ඵල විමුක්තිය අන්න ඒක නිසා දැන් මතක් කරගන්න අර ධම්මපද ගාථා වර්ථවත් හිතන්න දීපං කෛරාත නිධාවි යං ඕඝෝ නාභිකීරති නුවණැති පුද්ගලයා දිවිනක් හදාගන්න අර සැඬ වතුරු පහරට අහුවෙන්නේ නැති. එතකොට මේ අපි නිකුත් ආකාරයෙන් කිව්වේ කියන බුදුධර්මයක්. අපි කෙටියෙන් සැකෙන උත්සාහ කරේ මේ සූත්‍ර මහ ගොඩක් කියන්න තියෙන නිසා. ඉතින් මේ පින්නතුන් අපිට කියන්න තියෙන්නේ මේ දහසක් නයින් මේක තේරුම් ගන්න බලන්න. අපි කියාපු අනිත් දේවල් ආශ්‍රයෙන්. ඉතින් මේ කොයිවත් තම තමන්ගේ තම තම නැනපමණින් දැනගැතු ධර්මයක්. තමන් කරන බණ භාවන කියෝපු උගත් දේවල් වෙනෙම නෙවෙයි. තමන් මේ භාවනා මාර්ගයේ ඉදිරියට යන්න අපි මේ කියන ඒවා සමාජයට තේරෙන්න පුළුවන්. ඉතින් ඒ අද දිනත් මේ හැම කෙනෙක්ම ප්‍රතිපදාවට නැඹුරු වෙලා සති සම්පජඤ්ඤේ පිළිලා යම් උසස් සීලක පිහිටලා මේ බොහෝ දෙනෙක් ඒ අද දවසේ ගෙව්වා. මේ බඳු අවස්ථාවක මේ බඳු ධර්මයක් වඩා පැහැදිලිව තේරෙනවා. ඉදිරියටත් මේක උපකාරගෙන ප්‍රායෝගික වශයෙන් ගත හැකි අර අපි කියාපු මැදුම් පිළිවෙත ප්‍රායෝගික සාපේක්ෂ කියන මූල ධර්මයන් යෝනිසෝ මානසිකාරය පෙරටු කරගෙන මේ ධර්ම ගමන ඉදිරියට යමින් ප්‍රතිපදාව යමි තමන් බලාපොරොත්තු වෙන උත්මාර්ථයෙන් මේ ජීවිතය තුළම සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගවල ප්‍රතිවේදීන් ප්‍රත්‍යක්ෂ කරගැනීමට මේ වචන කීපයත් උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවිචේස දකනිට දක්වා යම් තාක් සත්ත්ව කෙනෙක් සිටිනවා නම් මෙම ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණය කුලකාන් මොදන් වීමට යම් මොදන් වීම තුළින් ප්‍රාර්ථනීය බෝධි වීම තුම මහා මහණෙනි සෙනසෙත්වාගෙන් ප්‍රාර්ථනා යතිම ගෙවතාකින් එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨාති බුම්මට්ඨා දේවානාගා මහින්ති පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨාති බුම්මට්ඨා දේවානාගා මහින්ති පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා පුඤ්ඤන්තං කන්තු දුක්ඛප්පත්තාති නිදුක්ඛා භයප්පත්තාති නිභය සුඛප්පත්තාති නිසුඛාන්තු සබ්බේ විපාන දුක්ඛප්පත්තාති නිදුක්ඛා භයප්පත්තාති නිභය සෝකප්පත්තානි සෝකාහන්තු සබ්බේ පිපානින දුක්ඛප්පත්තානි දුක්ඛාභයප්පත්තානි සෝකප්පත්තානි ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යා ඉමිනා පුඤ්ඤකම්මේන සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉමිනා පුඤ්ඤකම් සතං සමාරමහතු යාව නිබ්බානපත් සබ්බීතියෝ ඉවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවස්මන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තුති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තුති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තුති අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති නේවච අතෝ නිබ්බාන සම්පති ඉනිනාතේ සමිද්ධති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.